పూజనీయ వందనీయ ధమ్మకుశల స్వామి మహాశయాతులు మహాసంగరత్నం అవసరాయి శీలము దినాట తెరువన్ సరణాయి అది తవి మీ రసిని సతిపతాకింగ యోగావచరాయండి కమట శుద్ధ క్రియమే సహ ధర్మ దేశన వరసరహన్నాయి సుప్రలు పరిధి ధర్మ కమట శుద్ధ క్రియ వరసరహణ అది దవసే వరసరహణ ఆరంభకంలో లేసట పూజనీయ వందనీయ ధమ్మకుశల స్వామి నాశ్రీ దీపాన కౌరవ పూర్వక ఆరాధన కరి సాధు 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 లిఖిత ప్రశ్న మతే కప్ లభ్యం గౌరవనీయ స్వామిన్ హంస దినటావృదు హత కాటక సిట దినపతా సాక్మన సహ పర్యాంక పుహును కరుణ యోగి యజ్ఞి ఏ ప్రతిఫలే దినదా జీవితే ది అత్యుంది తే నిదాస సహ వివేకే అత రకియా గేదుర వెడ సహల్యం సిద్ధువి అప్రమాదివు భావనా కటయుతు లేదీమగైన సతుటువి సతుటువేమి ప్రతిఫల శ్రీతుల యం విరాగ్య నిబిధావక్ అతి యథై సితే సేమ్ మే మే కటుక కటుకవు ససర గమనతులు అప్రమాదియ గతకర గతకల ఇతు ద అతి భవ దేనే ఏ వినువెన్ తవ కాలే యదవన్నే కెసే దై సోయిన్ ఇహి జీవితే కలహకి అయురిన్ దవస హత్రే దవస 10 వెని రిట్రీట్ కరగిన కరమి ధర్మదేశన ధర్మ సాకచ్చ ఆసమి సమాని ధర్మదేశన ఆసమి ధర్మ సాకచ్చ కరమి మాస తునక హాయక రిట్రీట్ కరణత పిటక సితే అప్రమాద సందహ గిహి జీవిత తుల కలహకి దేవర్ మనోవాదే కియాదినిమిన్ ఇల్లా సిటిమి ఇరువాన్ సరణ
හරි එතකොට අපිට මුලින්ම සන්තෝසයි මේ විදිහට දීර්ඝ කාලයක් පුරාවට උත්සාහ කරමින් මෙහෙම පුහුණුවක යෙදෙන්න පුළුවන් එච් එක ගැන ඒක ගැන සතුට සිතක් ඇති කරගන්න බෑ මුලින් නෑ ඔය අහන්නේ ඉස්සරහට තාම මොනවද කරන්න තියෙන්නේ කියලා ඉස්සරහට තව කොහොමද මේක පවත්වන්නේ කියලා නමුත් මං හිතන්නේ මේ වගේ කෙනෙක්ට මුලින්ම ඇති කරගත යුතු දේ තමයි මෙච්චර කාලයක් මේ විදිහට මම පුහුණුවක යෙදුණා. ඒක ගැන සතුටු වෙන්න පුළුවන්. ඒක ගැන හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන්. මොකද බොහෝ දෙනෙක්ට ওই විදිහේ පුහුණුවක නිතිපතා යෙදෙන්න ඊළඟට මේ විදිහට අවුරුදු 7-8ක් පුරාවට යෙදෙන්න ඒ වගේම මේ නේවාසික වැඩසටහන් වලටත් යම් පමණකට දින 7ක් 10ක් 5ක් වගේ එකතු වෙලා සම්බන්ධ වෙන්න එහෙම ඉඩක් ලැබෙන්නේ නැහැ සමහර විට. නේද බොහෝ දෙනෙක් එහෙම ඉඩකඩක් හදාගන්න ඒ විදිහේ දෙන්න අපහසුයි. ඉතින් ඒකෙන් ද මුලින් මේ ලියපු කෙනාට තමවුන් මේ කාලයක් තිස්සේ කරපු පුහුණුව ගැන සතුටක් හදාගන්න පුළුවන්. ඒ විදිහේ උත්සාහයක යෙදුණානේ මම කියලා සතුටු සිත් ඇති කරගන්න පුළුවන්. හරිද? ඒක තමයි පළවෙනි දේ. ඊට පස්සේ දැන් අහන්නේ දැන් මීට වැඩිය මොනවද කරන්න තියෙන්නේ කියලානේ. මීට වැඩිය මොනවද කරන්න තියෙන්නේ කියලානේ. ඒ ප්‍රකාශය තුළ යම් කිසි විදියක ගැබ්බෙලා තියෙනවා මේ කරපු පුහුණුව නිකන් මදි වගේ තවත් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා වගේ තව මේක දියුණු කළ යුතුයි වගේ කියන අදහසක් මතුවෙලා තියෙනවා. නමුත් ඇත්තටම මගේ යෝජනාව තමයි මේ වගේ කෙනෙක්ට ඔය කරපු පුහුණුව අවුරුදු 7-8ක් ඔය දිගට එදිච්ච පුහුණුව තව කාලයක් තිස්සේ පවත්වන්න. මේක ලයිෆ් ලොං කමිට්මන්ට් එකක්. ඕකම යේ දෙන්න තව මොකුත් වෙනසක් මීට වැඩිය තාම මොනවද කරන්න තියෙන්නේ කියලා දැඟලිය යුතු නැහැ. ওই විදිහේ කාලයක් තිස්සේ පුරුදු කරගෙන මේ පුහුණුව දන්න හඳුන්න කෙනෙක්ට. ඒ වෙනුවට ඔය කරපු දේම දිගට දිගට පවත්වන්න පුළුවන්ද? මේක ජීවිත කාල පුරාවට මේ දේ සිද්ධ කරන්න පුළුවන්ද කියන උත්සාහය ගන්න. ඒකට උත්සාහයටත් වැඩිය නිකන් ඔහේ ඕකත් එක්ක කරගෙන යාමක් ඉදිරියට පැවැත්වීමක් තමයි අවශ්‍ය වෙන්නේ. සාමාන්‍ය කෙනෙක් මේ ලයිෆ් ලොං කමිට්මන්ට් එකකට කැමති නැහැ. ඒක නිකන් මහා බරක් හිසරදයක් වගේ දැනෙනවා. ගොඩ දෙනෙක් කැමති ටික කලකදීම මේක පුහුණු කරලා අහවර කරන්න. එහෙම තමයි උත්සාහ කරන්නේ. එහෙම අසාර්ථක වුණොත් වෙන තැනක් වෙන ගුරුවරයෙක් වෙන ක්‍රමවේදයක් හොයාගෙන යනවා. නමුත් අපි කියනවා මොකද කියන්නේ ලයිෆ් ලොම් කමිට්මන්ට් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් පොඩ්ඩක් පසුබහිනවා, වෙන මොකක් හරි කියලා කතාව යටපත් කරන්න උත්සාහ ගන්නවා, යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දෙනවා. ඔහොම තමයි ගොඩ දෙනෙක් ප්‍රතිචාර දක්වන්නේ, කමිට් වෙන්න කැමති නෑ. එච්චර එහෙම ආයෝජනයක් එහෙම කමිට්මන්ට් එකක් දෙන්න අකමැති. නමුත් අන්න කෙනෙක්ගෙන් ලබා ගත යුතු, කෙනෙක් ලබා දිය යුතු දේ තමයි මේ තියෙන්නේ. නැවත නැවත මේකට මට ලයිෆ් ලොම් කමිට්මන්ට් එකක් විදිහට මේකේම ඒ දෙන්න පුළුවන්ද? වෙන මොකුත් විශේෂයෙන් කරන්න දෙයක්වත් නැහැ. ඕකම තව පවත්වන්න පුළුවන් නම් තව අවුරුදු, වයස දන්නේ නැහැ කොහොම කොහොමාරි, මං කියන්නේ ජීවිතය ඇති තාක්කල් ඕකම පවත්වන්න පුළුවන් නම් ඒකම තමයි නිවන කියලා හිතාගන්න. දැන් පැවිදි වුණත් පැවිදි ජීවිතයක් ගෙව්වත් මේ පැවිදි ජීවිතේ දිගට පවත්වන්න බැරි නම් නොදැනීම අසාර්ථක වෙනවා. ඒ කට්ටියත් හිතනවා මීට වැඩිය හොඳ පැවිද්දක් කරන්නේ කොහෙන්ද, මීට වැඩිය වනගත වෙන්නේ කොහොමද කියලා, මේ නිසරණවනේ කැලේ මදි කියලා කොහේ හරි අලි ඉන්න කැලේකට ගිහිල්ලා වැඩ ගන්නවා. අන්තිමට අලියෙක් ගහලා අතර මගදීම මලා කියලා තමයි අහන්න ලැබෙන්නේ මේ මදි. නෑ, අපි අරගත්ත මොකක් හරි දේ පැවිදි ජීවිතයක් වේවා ගිහි ජීවිතයක් වේවා ඒක දිගට පවත්වන්න පුළුවන්ද, මේ ලබාගත්ත පුහුණුව තුළ සතුටක් ඇති කරගන්න පුළුවන්ද, ඒක දිගට පවත්වන්න පුළුවන් නම් ඒක අපිට කිව්ව හැකි නිවන්ම තමයි කියලා. මදි වෙනවා කියන්නේ මොකද්ද? නිවන තාම නෑ වගේ, තව මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා වගේ. ඒක නිසා ඕකම දිගට පවත්වන්න. එහෙම පවත්වගෙන යනකොට සමහර විට ධර්මයේ විසින් අපිව වෙනත් දෙයකට, වෙනත් අවස්ථාවකට, වෙනත් පුහුණුවකට, පුහුණුවකටත් වැඩිය වෙනත් අවස්ථාවකට, වෙනත් තත්ත්වයකට අපිව පත් කරන්න ඉඩ තියෙනවා නේද? ඔහොම කරගෙන යනකොට දහම විසින්ම පැවිදි වෙන්න අවස්ථාවක් වගේ දෙයක් ගන්න ළඟා කළ දෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔයිට වැඩිය විවේකයක් හිත තුළ ඇති කරලා දෙන්න ඉඩ තියෙනවා. ඒක අපි ඒ දහමට ඉඩ දෙමු. හිතලා කරන්න දඟලන්න යනවටත් වැඩිය ඒ ස්වභාව ධර්මයෙන්ම අපිව අරගෙන යනවා පුහුණුව ගැන විශ්වාසයක්, ශක්තියක් සහිතව කරගෙන යන කෙනෙක්ට. ඒක නිසා මේ වගේ කෙනෙක්ට අපිට ඒ විදිහේ අභියෝගයක් දුන්නොත්, ලයිෆ් ලොම් කමිට්මන්ට් එකක් දුන්නොත් ඒක බාරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි අහන්න තියෙන. වෙන මුකුත් විශේෂයෙන් කරන්න කියනව නෙමෙයි. ඕකම දිගට පවත්වන්න පුළුවන් නම් නිවන්ම තමයි කියලා හිතාගන්න. ගොඩ දෙනෙක් කැමති විශේෂයෙන් මොනවා හරි කරන්න, එක්සයිට්මන්ට් හොයාගෙනනේ යන්නේ. මේ එකම දේ නැවත නැවත කරනවා කියන්නේ නිකන් අර හැමදාම දකින්න කුකුලාගේ කර්මලා තමයි. නමුත් අවශ්‍ය වෙන්නේ මේක තමයි. මේ ලබාගත් දේ ඇති ඒ තුළ මට විවේකයක්, සැනසීමක් තියෙනවා. මොනවා හෝ ඒ තම තමුන්ගේ ජීවිතේ තියෙන ඒ යථාර්ථය සතුටින් බාර ගන්නවා. අන්නේ தত্ত্বය පිළිබඳ විමසීමක් කරන්න කියලා අපි යෝජනා කරමු.
ඉවසන්නේ ස්වාමීන් වහන්සේ ගාවක අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන ආරම්භයේ සිටම නිරායාසයෙන් සිදුවේ. බාහිර දේ ඔස්සේ නොදුවයි. අවිධීමක් පමණකි. පර්යංකයට වාඩි වී කායික සිටගත් විටම සීමා මායින් නැකී ගොස් හිස් බවක් අත්දකි. සමහර විට සිතුවිලි පැමිණියද ඒවා දකින විට බොඳ වී යයි. ටිකකින් වචනයට නැගිය නොහැකි යම්කිසි ස්වභාවයක් අත්දකි. යනේන දේ නැත. හින්දක්ද නොවේ. කාලය ගැන හෝ බාහිර දේ ගැන ගානක් නැත. නිදහස් ස්වභාවයකි. ඒට හොඳ අවදිමත් භාවයක්ද ඇත. එදිනෙදා ජීවිතයේ සිදුවීම් වලදී සිත් බාහිරට නොව ඇතුළතට යොමු වේ. එවිට ඇතුළත සිදුවන පෙරළිය පිළිබඳ අවබෝධයක් ඇති වී සිත සංසුන් වේ. පෙරමින් සැලසුම් සහිත වැඩවලට නොබැසත් එය වැඩි හොඳින් සිදුවේ. එනේන දේ එනේන ආකාරයට කරගෙන යයි. පසුතැවීම් අඩුය. සරල සහැල්ලු බවක් ඇත. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
හරි, සාමාන්‍යයෙන් අපි හිතමු මේ විදිහේ පුහුණුවක් නොකරපු කෙනෙක් දිහා බැලුවොත් ඒ කෙනාගේ ස්වභාවය තමයි හැම වෙලේම තමුන්ගේ සීමා මායිමක් තියාගෙන ඉන්නවා. ඒක නඩත්තු කරනවා, පවත්වනවා. ඒක තමයි මගේ වටපිටාව, වපසරිය, මේ දේ මම නඩත්තු කළ යුතුයි, මේ සීමාවෙන් පිටත දේවල් මගේ නොවෙයි, මේ සීමාවෙන් ඇතුළත දේවල් මගේ කියලා. ඔන්න ඔය විදිහට යම් සීමා මායිමක් පවත්වගෙන ඉන්නවා. එතකොට ඔහොම සීමා මායිමක් ඇති කෙනෙක් තමයි මේ පුහුණුවට යොමු වෙන්නේ. නමුත් අපි හිතමු මේක කාලයක් තිස්සේ කරගෙන යනකොට එයා හිතලා කරනවත් නෙමෙයි, ඉබේම වගේ රූටලා ගිහිල්ලා වැටෙනවා. මේ සීමා මායිම බොඳ වෙලා යනවා. බොඳ වෙනකොට ගොඩක් වෙලාවට කරපං එන්න පටන් ගන්නවා. නේද? මේක මේ 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 මෙච්චර කාල නඩත්තු කරපු දේ බොඳවීම අගය කරන්න අපේ සිත සූදානම් නැහැ. නැවත නැවත ඒ සීමාව නඩත්තු කරන්න තමයි උත්සාහ ගන්නෙ. නමුත් ප්‍රතිපදා විසින් අපිට දකින්න පුළුවන් අර රූටලා ගිහිල්ලා වගේ මෙන්න මේ සීමා මායිම බොඳ වෙනවා. ඒ බොඳවීම මේ ප්‍රතිපදාවේ ඉදිරියක්, දියුණුවක් කියලා කෙනෙක්ට දැක දැන ගන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් හිතනවා අපරාධේ මම මේ කොටු කරගෙන තියාගෙන ඉඳපු දේ, මේ සීමා කරගෙන ඉඳපු දේ මට නැති වෙලා ගියා කියලා. නැති වෙලා ගියා කියලා තමයි හිතෙන්නේ බැලු බැල්මට. නමුත් තේරුම් ගත යුත්තේ තමයි අපි හිතමු දෝතට ගත්ත වතුර ටිකක් අපි තියාගෙන ඉඳියා නම් ඒක මහ මුහුදට දිය වෙලා ගියොත් අන්න ඒ දෝතට ගත්ත ප්‍රමාණාත්මක ඒ කොටසට වඩා අන්න මහා අනන්ත අප්‍රමාණ මහා මුහුදක් නමයි තියෙන්නේ. උතර අර දෝතට ගත්ත ටික වෙනුවට ඊට වැඩිය සුවිසල් ප්‍රමාණ කරන්න බැරි මුහුදකට උරුමකාරයෙක් වෙනවා මේ කෙනා ඒ සීමාව මුදාහැරියොත්, ඒ සීමාවට යන්න ඉඩ දුන්නොත්. අන්න ඒක තමයි වෙන දේ. මේ මෙච්චර කල් මගේ කියලා කොටසක් වෙන් කරගෙන ඉන්දියා, දැන් ඒක දිය වෙලා ගියාම තේරෙනවා මේ දියදෝතක් වෙනුවට මහා මුහුදකට උරුමකාරයෙක් තමයි මම කියලා. අන්න ඒ වෙනස පරිවර්තනය සිද්ධ වෙනවා. එතකොට තේරෙනවා අර වෙනදා තරම් සැලසුම් කරන්න දෙයක්වත් නැහැ. මොකද්දෝ සැලසුමක් තියෙනවා, වෙනදාට වැඩිය සාර්ථකව දේවලුත් සිද්ධ වෙනවා නේද? වැඩි වැඩියෙන් අර ප්‍රශ්න ගැටලු, විවිධ සැක සංකා වෙනුවට විවේක හිතක්, ඇතුළට නැවුණු හිතක් මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඕකම තමයි මේ පුහුණුව ප්‍රතිපදා වෙන්නේ. ඉතින් ඒක ක්‍රමානුකූලව ටික ටික ඒකේ වැඩිවීමක්, තව තව මේ සීමාව නොපෙනී යාමක්, දුර්වීමක් අපිට දකින්න පුළුවන්. වෙන්න වෙන්න මොකද වෙන්නේ? අර විදිහට මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා. ගනුදෙනු කරනවා. අර විදිහට ප්‍රශ්න ගැටලුත් එනවා වගේ තමයි. නමුත් මේ කෙනා මේ සියල්ල අතරේ විවේක හිතකින් කටයුතු කරනවා. වෙනදා තරම් බොහොම බරේට, බොහොම සීරියස් විදිහට මේ කොයි දේවත් ගැනෙන්නේ නැහැ. ඒක තමයි වෙන වෙනස. දැන් අර පහුගිය දවසක කොහෙදෝ කියෙව්වා, එතන තියෙන්නේ මේ කෙනෙක්ගේ ප්‍රශ්නයක්. දැන් අපිට ඇවිල්ලා කියනවා කියමුකෝ. ඒක හරියට බාරගන්න නම් ඒක කොයි විදියට අහන්න ඕනේ කියලා. එතකොට කියනවා නිකන් අර එක පැත්තකින් ප්‍රශ්නේ අහන්නත් පුළුවන් කමක් තියෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ප්‍රශ්නේ අහන්න නැතුව ඉන්න පුළුවන් කමක් තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ මොකද, අහනවා. හැබැයි ඒක එච්චර සීරියස් ගන්නේ නැහැ. හරි, අර ඉමෝෂනලි අර ප්‍රශ්නෙත් එක්ක ඉන්වෝල් වුණොත් අපිට ඒකේ නිවැරදි පිළිතුර, නිවැරදි විසඳුම දකින්න බැරි බවක්, කොටුවීමක් මතුවෙලා එනවා. මේකින්ද ප්‍රශ්නේ අහනවා. හැබැයි අන්න නිකන් අහන්න නැති ගතියකුත් තියනවා වගේ. අර කියන්නේ අර ඉමෝෂනලි ඉන්වෝල් වෙලා නැහැ. කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් නැහැ. අර වෛද්‍යවරයෙක් නම් කියනවා තමුන්ගේ ඥාතියෙක්ට ඔපරේට් කරන්න බෑ. ඇයි ඒ? එයා එතකොට ඉමෝෂනලි ඉන්වෝල්ඩ්. එහෙම නැත්නම් කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් තියෙනවා. එහෙම නැත්නම් දේශපාලඥයෙක්ට තමුන්ගේ යටතේ පවතින ප්‍රොජෙක්ට් එකක ආයෝජනය කරන්න බෑ. ආයෝජනය කරපු ගමන් අන්න conflict of interest. ඉතින් ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තමයි නිකම් වෘත්තීන් තුල තුනත් අපිට දකින්න පුළුවන්. නමුත් අන්න අපි එහෙම ඉන්වෝල් වෙලා නැත්තම් කෙනෙක්ගේ ප්‍රශ්නයක් වුණත් අන්න වෙනදාට වැඩිය හන්දීලා අහන්නත් පුළුවන්. හැබැයි අහුවාට මොකද ඇඟට ගන්නෙත් නැති ගතියක් තියෙනවා. අහනවා වගේම නොආසයින්නත් හැකියාවක් තියෙනවා. මේ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙනවා. ප්‍රශ්නේ ගත්තා වගේ පෙනෙනවා. හැබැයි ඒකෙන් දුකක් ගත්තාද කියලා සැකයක් මතුවෙනවා. අර විදිහට දේවල් කරනවා. සැලසුම් තියනවා වගේ. හැබැයි සැලසුම් නොවන ගතියකුත් ඒ තුළම තියෙනවා. ඔන්න ඔය විදිහට නිකන් හරියට අර දෙවිඩි හිතක් වගේ යම් ගුණාංගයක් මේ හිත තුළ මතුවෙලා එනවා. ඒකම තමයි මේ විවේකයේ සඳහා හේතු වෙන්නේ. මෙච්චර කාලයක් ඔය ලෝකේ බොහොම සීරියස් විදියට අරගෙන බොහොම තදින් අරගෙන අපි කරගත්ත දේවල් අපි විඳපු දුක්ඛන්දරාව ඉතින් තම තමුන් දන්නව ඇතිනේ. තවදුරටත් ඒක අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මෙන්න මේ මගේ කියලා අල්ලට ගත්ත දෝතට ගත්ත ප්‍රමාණය වෙනුවට අර මහා මුහුදකට උරුමකාරයෙක් වෙන ක්‍රමවේදේ තමයි ඔය තියෙන්නේ. ඒ සඳහා දිගට කටයුතු කරන්න කියලා අපි කියමු.
ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්නයක් සුශාන්ත ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා කියලා මේ මැසේජ් එක ගහලා තියෙනවා. ඔයාලට හම්බුනා නම් කියවන්න පුළුවන්. එහෙම නැත්නම් මට එයාටත් කියවන්න පුළුවන්.
මගිතේ මට ඩිරෙක්ට්ද දාලා තියෙන එක.
ඔව්
ඔකේ. මම කියවන්නම්. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. මුලින්ම වචනෙට දැමිය නොහැකි බවකි. තනිව කලක් සිට යම් හේතුම් මත පවුලේ අය සමග ජීවත් වීමට සිදුව තිබේ. ජීවන රටාව වෙනස් වීමත් එක්ක යම් සීමා යටතේ සංගවාගෙන පුහුණුවේ යෙදීමට වීම ගැන හා තනිවීමේ ඉඩ සීමා වීම ගැන වූ දුක්ගන්නා බව අඩු වී ඇත. අපූරු දෙයක් ඉස්මතු විය. එනම් තනේ හැටියට හැඩගැසෙන බවක්. පෙරමෙන් කටයුතු වල යෙදීමට නොහැකි තැන්වල වෙහෙස ඉවසා දරා ගැනීම සිදුවීම හරහා පාඩම් කියා දේ. මේ අවස්ථාවේ අන් අය සතුටු වන ලෙස සියුම් හඬ නොතකා කටයුතු කරන වාද යන්න ගැන පරිශාවකි. මුලින්ම එසේ යම් තැන්වල කටයුතු වල යෙදීමෙන් පෙර අඩු වී තිබූ කායික වේදනා නැවත මතුවිය. ඊට විසඳුම් ලෙස මතුවේ සියුම් හඬට අවනත වීමයි. අවට අයගේ ශක්තියින් කුමක් වුවත් කායික අපහසුතා සලකා නොහැකි විට අන් අයට මුල් තැන නොදී සියුම් හඬට අවනත වී කටයුතු කරන විට තව තවත් අව්‍යාජ බවකි වැඩෙන්නේ. අන් අයගේ අනුමැතිය ගැනීමට තමන් අමතක කොට කටයුතු වල යෙදීමට යෑමෙන් නැති ලෙඩ ගැනීමක් හා කායික දුබලතා වැඩි කර ගැනීමක් අවට ඉස්මතු වුණත් එයට ඉඩ දෙයි. විටක අලුත් ජීවන රටාව වෙහෙසකි. එය දරා ගැනේ. විටක මේ කිසිත් අදාළ නෑ වගේ. වැටෙන විට නැවත නැගිටමින් දිරිමත් කටයුතු වල යෙදෙමින් මේ යයි කිව නොහැකි පැහැදිලි අරමුණක්ද නැතිය. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ.
හරි, එතකොට අපේ සාමාන්‍ය ජීවිතවල අපි අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන විදිහටම කල් ගෙවන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය අපි ඒ වගේ වෙනසකට ගොඩාක් ප්‍රතිවිරෝධයක් දක්වනවා. ඒ වගේ වෙනසක් අපි ගොඩාක් රෙසිස් කරනවා. නමුත් අපි හිතමු මේ පුහුණුව නිවැරදි වඳුන ගත්තොත්, මේ සිහිය නිවැරදි වඳුන ගත්තොත් ඇත්තරම නිකන් හරි නම්මශීලී ගතියක්, අපි කියන්නේ අර මැටි පිඩක් වගේ නේද? එයා නැත්තම් වතුර ටිකක් වගේ අර අවශ්‍ය හැඩය ගන්න පුළුවන්. මොකද්දෝ ප්‍රතිවිරෝධයක් නැතුව නොවේ. නමුත් ක්‍රමානුකූලව එහි දක්ෂ බවක් වැඩි වැඩියෙන් මතුවෙලා එනවා. භාජනයකට ගත්තාම ඒකට කම්ප්ලේන් කරන්න දෙයක් නැහැ. භාජනයේ හැඩය ගන්න පුළුවන් මේ වතුර ටිකට. අන්න ඒ විදිහට අපි හිතමු යම් පරණ පුරුදු විවේකේ හොයාගෙන යන ගතියක් මේ පිරිස් අතර ඉන්නවට අකමැති ගතියක් තිබුණත් ප්‍රතිවිරෝධයක සලකුණු මතුවෙලා ආවත් අපිට මේ දෙයකට මුහුණ දෙන්න වෙලා තියෙනවනේ. ඒ සඳහා යම් බලපෑමක් මේ වටපිටාවෙන් එහෙම නැත්නම් සබහව ධර්මයෙන්ම ඇවිල්ලා තියෙනවනේ. ඉතින් ඒකට එරෙහි වෙන්න යන්න ඕනේ නැහැ. අපි ඒකත් පුහුණුවක් කරගත යුතුයි. දැන් මම දන්න කෙනෙක් ඉන්නවා මෙච්චර කාලයක් භාවනාව නිකන් පැය ගණන් වාඩි වෙලා ඉන්නවා, ඇවිදිනවා, එහෙම තමයි භාවනා කරේ. නේද? ඒක තමයි අර ෆෝමල් මෙඩිටේෂන් තමයි මෙඩිටේෂන් කියලා. ඒකම දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඉඳපු එක්කෙනෙක්. හැබැයි මොකද වෙලා තියෙන්නේ, ජීවිතේ මොනවාදෝ කරුණු කාරණා ටිකක් නිසා වෙනදාට වැඩිය කාර්යබහුල වෙලා ඒ වැඩ කටයුතු වල යෙදෙන්න වෙලා තියෙනවා. එතකොට කේන්ද්‍රියකුත් ගන්නවා. හැබැයි අනිත් පැත්තෙන් අන්න දෙන්න පුළුවන් හොඳම කමටහන තමයි දීලා තියෙන්නේ ඒ වගේ කෙනෙක්ට. කවුද අර? ස්වභාව ධර්මෙන්ම තමයි. ස්වභාව ධර්මෙන්ම තමයි. මොකද කරන්නේ? ඒ යථාර්ථයට මුහුණ දෙන්න එපැයි. අනේ එතකොට මේ ෆෝමල් මෙඩිටේෂන් නැති වුණත් මෙඩිටේට් කරන්න පුළුවන් කියන හැකියාව උරගාන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක තමයි විය යුත්තේ. අන්න වැඩි වැඩියෙන් තමුන්ගේ විවේකයත් රැකගෙන මේ මිනිස්සු එක්ක ගැටෙන්නෙත් නැතුව කල් ගෙවන ශිල්පය දියුණු කරගන්න පුළුවන්. දියුණු කරගන්න පුළුවන් ඒක හැකියාව එන්න එන්න දියුණු වෙනවා. ඉතින් ඔය ලැබිච්ච අවස්ථාව ඒ සඳහා හොඳ ඉඩකඩක් ප්‍රයෝජනයක් කරගන්න. අර අව්‍යාජ බවක් සාමාන්‍ය අපි දුක් ගන්න ප්‍රධානම හේතුවක් තමයි මේ වෙන කට්ටියගේ උමනාවලට අපේ විවේකේ පාවා දෙනවනේ. නේද? සමාජයේ සම්මතයට හිස නවන්න ඒකට අනුව කටයුතු කරන්න උත්සාහ ගන්නවා. අනිත් කට්ටියගේ හිත නොරිදවන්න උත්සාහ ගන්නවා. නේද? ওই විදිහේ තත්ත්වයක් දකින්න පුළුවන්. ඉතින් මම මේ පඬිතකම් කිව්වට මගේ තියෙන ওই ගතිය නිකන් අනවශ්‍ය දුක් ගන්නවා. මොකද මේ කට්ටියගේ හිත රිදවන්න බැරි හින්දා. නේද? එදා ඉඳලා තිබුණු ගතියක්. දැන් පැවිදි වෙලාවත් ඒක නැද්දෝ කියලා හිතාගෙන ඉඳියට නැත්තෙම නෑ වගේ. නේද? විටෙන් විට අර මොනවදෝ අනවශ්‍ය තමුන්ට හිත තුලින් මනාපයක් නැති දෙයකට උනත් අන්න මොකද වෙන්නේ? සමහර වෙලාවට යට වෙන්න උත්සාහ ගන්නවා. අර තමුන්ගේ අව්‍යාජ බව පවත්වන්න අමාරුයි. නමුත් ඒකම තමයි අපිට ආතතියක් සඳහා හේතු වෙන්නේ. ඒ වෙනුවට වැඩි වැඩියෙන් අව්‍යාජ වුණොත්, වැඩි වැඩියෙන් අර යථා ස්වභාවයේ ඉන්න පුළුවන් වුණොත්, අර නිකන් කටුගතියක් තමයි මුලින් කියනකොට දැනෙන්නේ. අර මිනිස්සුත් මූණ පුළුටු කරගන්නවා. නමුත් අන්න කාලයක් යනකොට තේරෙනවා මේ මිනිස්යාගේ අව්‍යාජ බවක් තියෙනවා. ඒක අගේ කරන්න වටපිටාවේ කට්ටියත් පුරුදු වෙනවා. අපිත් අපේ විවේකය රැකගෙන මේ මිනිස්සු එක්ක ලෝකෙ එක්ක ගනුදෙනු කරන ශිල්පය දැන හඳුනා ගන්නවා. ඉතින් ඒක මම හිතන්නේ අපිට පුහුණු කරන්න පුළුවන් තම තමුන්ගේ මට්ටමින්. සමහර විට කෙනෙක් ගොඩාක් මේ තමුන්ගේ විවේකය පාවා දීලා තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ට අන්න යම් පමණකට මේ අව්‍යාජ බවක් පුරුදු කිරීම වටිනවා. වටිනවා. ඒකින්ද ඒ විදිහට මේ ලැබිච්ච අවස්ථාව මේ ස්වභාව ධර්මයෙන් අපිට ගොනු කළ දීපු අවස්ථාව ඒකට මුහුණ දෙන්න. මුහුණ දීලා බලන්න මේ පිරිස අතරෙත් මගේ විවේකය රැකගෙන ඉන්න පුළුවන්ද? මේ තනි වෙලා අර විදියට ඉන්න වෙනුවට මේ ඉන්න වෙලා තියෙන තත්ත්වයේ තුලත් මගේ විවේකය රැක ගන්න පුළුවන්ද? මේ සියල්ල කරමින් මට භාවනානුයෝගීව කල් ගෙවන්න පුළුවන්ද කියලා අන්නේ උත්සාහයේ දෙන්න. ඒක මම හිතන්නේ ජීවිතේ ලැබිච්ච හොඳම කමටහනක් වේවි. මේක කාලයක් තිස්සේ දිගට පුරුදු කරොත්.
පර්වසන්න ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්නයක් ඉදමනයි තියෙන්නේ සභාවට මේ අවස්ථාව ලබා දෙමු. පාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න ජයන්ති මහත්මියට පුළුවන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. මම බ්‍රිස්බේන් වල ඉඳලා කතා කරන්නේ. අද අපිට සයික්ලෝන් එකක් එනවා කියලා තියෙනවා රෑවෙනකොට දැන් දවස් 3ක 4ක ඉඳන් ඒකට ප්‍රිපරේෂන් තියනවා. ඒවා ඔක්කොම කරලා තියෙන්නේ. ඒ වුණාට මට දැනෙනවා මං ඇතුලේ හිතටත් වැඩිය කය ඇතුල මුළු මුළු ශරීරයේම ඇතුල ගැහෙන ස්වභාවයක් අඳුරා ගන්නවා. භාවනා කරන්න වාඩි වුණත් හුස්ම රැල්ලට වැඩිය ඒක තමයි පෙන්නුම් කරන්නේ. නිදා ගන්න යන වෙලාවටත් ඇතුලේ තියෙන සියුම් කම්පන ඔක්කොම දකිනවා. ඉතින් ඒ වගේ නමුත් ඒ විදිහටම තව කෙනෙක් එක්ක අපි කතා කරොත් එහෙම කෝල් එකක් හරි ගත්තොත් ඒ වෙලාවට ඒකක්වත් නැතුව යනවා. අර තමන් ඇතුළට හිත යෙදුන වෙලාවට තමා මේ කයේ දැඟලීම ඔක්කොම පේන්නේ. ඉතින් ස්වාමිනාංශ මේ වගේ දෙයකට මූණ දෙන්න සුදුසු ආකාරයක් කියනවා නම් හොඳයි කියලා හිතනවා ස්වාමිනාංශ.
ඕක තමයි, ඕකම තමයි මරණ සතියක් වෙන්නේ කියලත් හිතා ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය අපි මරණය ගැන කොච්චර කතා කරත් ඒ යථාර්ථයට මුහුණ දෙන වෙලාවට තමයි ඇත්තටම බලන්න වෙන්නේ නිකන් මේ කියන තරම් ලේසිද මේ වැඩේ කියලා. නේද? මේ එක්කෝ නිකන් තමුන්ගේ දේවල් රැක ගන්න දරන උත්සාහයක් වගේම මේ තුල සමහර විට තියෙනවා අර ඥාතීත මිත්‍රාදීන්ගේ ගෙවල් දොරවල් වල කට්ටියගේ ආරක්ෂාව පිළිබඳ සැක සංකාවකුත් තියෙනවා. ඒ දෙකේ එකතුවක් තමයි විදියට දකින්න ලැබෙන්නේ. තමුන්ගේ ආරක්ෂාවම විතරක් නෙමෙයි, මේ වෙනුවට අර හෝස් ගාලා එනවා මේ වටපිටාවේ කට්ටියගේ ආරක්ෂාව පිළිබඳ සැකේකුත් තියෙනවා. ඉතින් ওই දෙකම තමයි මරණය කියන්නේ. නිකන් මේ මම නම් මැරෙනවා අනිත් කට්ටිය නිකන් ඉන්නවා හොඳට ඉන්නවා කියන එක නෙමෙයි. තමුන් මැරෙනකොට වටපිටාවේ ලෝකයක් මැරෙනවා. ওই දෙකම තමයි එකවර මරණය කියන්නේ. මේ දෙකටම මුහුණ දීමක් තමයි මරණයට මුහුණ දෙනවා කියන්නේ. එතකොට අන්න ඒ දේ ඒ ස්වභාවය තමයි ඔය දකින්න ලැබෙන්නේ. ඔය බියක් විදියට ඇඟ තුල අර නිකන් ඕක ෆිසිකලි දකින්න පුළුවන්. ෆිසිකලි මැනිෆෙස්ට් වෙනවා මේ ඇඟ තුල මේ 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 බියක් බිය කියන දේ. හරි. එතකොට ඉතින් ඒක මේ එනවා කිව්ව සයික්ලෝන් එකටත් පින් දීලා නැවත නැවත තමන් තුළ දැකගත යුතු දෙයක් තමයි නේද? මේක හොඳ සිහියෙන් අධ්‍යයනය කරන්න. අර විදිහට කෙනෙක් එක කතා කරනකොට අවධානය පිටට ගලාගෙන ගියාම නැහැ. නමුත් අන ඇතුළට නැවුණ ගමන් මේ නොනවත්තාම මේක තියෙනවා. අපි හිතමු වැරදිලා ආවත් ඔන්න මේක කෑව වෙන දිහාවකට ඇදිලා ගියා කියලා ඔන්න ආරංචියක් ආවා කියලා අම්මෝ පුදුම සැනසීමක් දැක දැනගන්න පුළුවන්. ඔක තමයි යථාර්ථය. ඉතින් ඔය වගේ අවස්ථාවක් අර හොඳ මරණ සතියක් මරණය පිළිබඳ සිහ පිටුවා ගැනීමක් ඒක හරිම අමුතුයි. දැන් මේ නිස්සාරණ වලේට ඇවිල්ලා අවුරුදු ගාණක් මම නිකන් හොඳට රැහැට නිකන් හොඳට නිින්ද යනවා. හරි හිස කොට්ටේ ගෑවෙන්නේ වෙන්නේ නැහැ නිින්ද යනවා. හරිද? එකපාරක් කොහෙන් හරි මූලගක් ඇවිල්ලා ගහ කඩාන වැටනා කියන ගොළුඩටම ඔළුවටද කියන්නේ වාල්. හරිද? ඒකත් ඔන්න දැන් මොකද්දෝ සද්දයක් ඇහුණ ඉස්සෙල්ලා ඒ සද්දෙට ඇහැරුණා. ඊට පස්සේ ඔන්න දැන් ඔන්න බර ගාගෙන අර දෙද රෝගන පුපු රෝගන එනවා දැන් ගහක්. දැන් අර තප්පර දෙක තුනයි අර ඇහැරිලා තප්පර දෙක තුනක කාලය නිකන් මේ වෙලාව නිකන් නැවතුණා වගේ. වෙලාව නැවතුණා වගේ දැන් හිතෙන්න කියනවා දැන් නවති දැන් නවති දැන් නවති කියලා. මොන පිස්සුද? ආවා 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 අන්තිමට වාලෙත් කුඩු කරගෙන ඇවිල්ලා ඇතුළටත් තත්තක් ඇවිල්ලා තමයි නතර වුණේ. හරියටම ඔලුව උඩ. හරි. අනේ එදා ඉඳලා අර සුව නිින්ද කියන එක නෑ වහින වෙලාවට. හදිස්සියව තුලගත්තු වුණොත් ඔන්න දැන් අර හිත තුල අර මොකද්දෝ බීතිකාවක් වගේ එකක් මතුවලා එනවා. ඉතින් ඕක තමයි අතාරදය. ඉතින් කට්ටි හිතනවා ඔය උස ගස් නැති තැනකට ගියා නම් ඔය ගස් ටික කපලා දැම්මනම් එහෙනම් බය නැතුව ඉන්න පුළුවන් කියලා. නෑ, ඒ ගහක් විදියට දකින්න නැති වුණත් අපි හැමෝම ඉන්නේ ওই වගේ අනතුරක තමයි. නගරයක කල් ගෙවනවා කියන්නේ නගරයක ගමන් කරනවා කියන්නේ. ඈ පාරක එහා මෙහා යනවා කියන්නේ කොච්චර අනතුරකද ඉන්නේ. ඈ ඒක තේරෙන්නේ නැහැ. ඒක දන්නේ නැහැ හැම වෙලේම මේ ජීවිතේ ඔය අනතුරට මුහුණ දෙමින් ඉන්නේ. ඒකනේ අර මහානාම රජුව මෙච්චර මේ ශාසනයේ වැඩ කටයුතු කරගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ඥාතියෝ වෙලා භාග්‍යතුන් වහන්සේ එක්ක මෙච්චර ගනුදෙනු කළා. ඇවිල්ල කියන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ මම මේ පුදුම බයකින් කල් ගෙවන්නේ, මේ රජකම් කරන්න ගිහිල්ලා මේ නගරේ හැසිරෙන්න ගිහිල්ලා මේ නගරේ ඉන්නෙම කුලප්පෙච්ච ඇත්තු අස්සයෝ රත කොයි වෙලාවේ මේකක් ඇඟට කඩාපාත් වෙයිද, කොයි වෙලාවේ මගේ මරණය වෙයිද කියලා හරි බියකින් මම කල් ගෙවනවා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ කියනවා මේ මහානාම ඔයා ඔහොම බිය විය යුතු කෙනෙක් නෙමෙයි කියනවා. නැවත නැවත පුහුණු වෙලා තියෙනවා, මේ පුහුණුවක් වඩලා තියෙනවා, ඔයාට වටින්නේ නැහැ කියනවා ඔහොම බය වෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ. ඒක නිසා ඔය බියත් එක්කම ජීවත් වෙන්න, ඔය බිය නැවත නැවත දැක දැන ගන්න. බලන්න මේ කොච්චර අපි කතා කරත්, කොච්චර මරණයට සූදානම් කියලා කිව්වත්, ඔය වචනෙන් කොච්චර ප්‍රකාශ කරත්, මේ වගේ අවස්ථාවකට මුහුණ දෙනකොට අන්න යථාර්ථය දැක දැනගන්න පුළුවන්. ඒ වගේ දෙයක් තුල තමයි මේ කමටහන අපිට අරගන්න වෙන්නේ. පහසුව තියනකම්, අර ආරක්ෂාව රැකිලා තියනකම් ඔය දේවල් නැහැනේ. මේ වගේ අනතුරක් මෙන්න ඕනේ. ඉතින් අනතුර ආපු වෙලාවේ බලය මේ නැවත නැවත තමුන් තුල මතුවෙන මේ බිය දැක දැනගනිමින් කල් ගෙවන්න. ඒකම තමයි කළ යුත්තේ. ඒ බිය හරහා යාමක් ඒ තුළ තියෙනවා, මරණය හරහා යාමක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. ඒකට මුහුණ දීලා බලමු.
ස්වාමීන් වහන්සේ ඒක පජානාති කියලා එහෙම හිටියත් හරිද? ඒක දන්නවා කියලා දැන් මට
ඉන්නවා, සිහිය පිටවා ගන්නවා කියන එක තමයි ඉතින් තියෙන්නේ. ඔය දැනගෙන ඉඳියේ මෙන්න මේ විදිහට කයේ මේක මැනිෆෙස්ට් වෙන හැටි, හිත තුළ මේකට මේ විවිධ හිතිවිලි ගෙදෙන හැටි ඕක දැනගනිමින් ඉන්න තමයි
තියෙන්නේ.
ඔව් ඔව් ඒකට වැඩේම තමයි. ඔකට දිගට මුහුණ දෙන්න පුළුවන් නම් නේද?
හරි. ඔව්. හොඳයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් සිද්ධ වෙනවා. පෙරුවන් සන්නයි.
ඊළඟ යසලාල්ට පුළුවන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
Thank you නිරෝෂ. ස්වාමීන් වහන්සේ මං පොඩ්ඩක් දැනගන්න කැමති මේ සාමාන්‍ය තොරතුරක් කමඨහන් වර්තාවක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ මේ නිස්සරණ වනය සම්බන්ධ ආරණ්‍ය මොකුත් තියෙනවද ඔස්ට්‍රේලියාවේ, විශේෂයෙන්ම එක්ක බ්‍රිස්බෙන් නගරේ? මොකද මම අහලා තියෙනවා මේ බ්‍රිස්බෙන් ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ ඇත්තෙන් මිත්‍රිකල හා සම්බන්ධයි කියලා. මම කැමති ආරණ්‍ය පොඩ්ඩක් සම්බන්ධ වෙන්න යන්න. ඔබ වහන්සේ මොකුත් අදහසක් දෙන්න පුළුවන් නම් මට ලොකු බයක්. Thank you. තුන් සරණයි.
මගේ දැනුමේ හැටියට නම් එහෙම ස්ථිර ස්ථානයක් කියලා එකක් නැහැ. මේ වෙනුවට විවිධ වෙලාවල් වලට ඇවිල්ලා රිට්‍රීට් කරනවා, ලොකු ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ චන්දරතන ස්වාමීන් වහන්සේත් මං හිතන්නේ දැන් මේ ඉදිරි සතියහමාර තුළ ඔස්ට්‍රේලියාවේ ඒ ධර්ම ප්‍රචාර කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ විදිහට මේ ස්ථිරව තියනවා කියනා නැහැ, රිට්‍රීට් තමයි තියෙන්නේ මම දන්න විදිහට. ඒ වගේ එකක් බලලා ඒ කාලසටහන් වලට අනුව සම්බන්ධ වෙන්න කියලා තමයි යෝජනා කරන්න වෙන්නේ. දුරස්ථව වුණත් මේ විදිහට එකතු වෙලා ඉතින් කරගෙන යන්න පුළුවන්.
ඔව් මම එහෙම සම්බන්ධ වෙනවා නිසරණ වනයේ දුරස්ථව දෙන්නට. ඔව්. Thank
you. ඔව් අර මේ රිට්‍රීට් ෂෙඩියුල් බලලා සම්බන්ධ වෙන්න ඕනේ අර වගේ ඔය දැන් ඊළඟට ලොකු ස්වාමීන් වහන්සේ යන්නේ නිරෝෂ්ලාගේ පැත්තට නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔව් ඊට පස්සේ ආපහු නොවැම්බර් වල තමයි ওই පැත්තට වෙන්නේ. ඉතින් ඒ ෂෙඩියුල් එක මං හිතන්නේ නිස්සාරණ වනේ වෙබ්සයිට් එකට ගියොත් හොයාගන්න පුළුවන් වේවි. නිරෝෂ එතන ඇතිනේ.
ඔව් එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඔව් ඒක තමයි ක්‍රම වෙන්නේ.
හොඳයි. Thank you so much. බොහොම ස්තුතියි.
Thanks. ඒ ඩේට්ස් ගැන අහන්න ඕන මට මෙසේජ් එකක් දෙවත් කරන්න.
හරි මම කරනවා. Thank you
නේද. හරි. එහෙමනම් වෙලාවත් පැත්තට සෑහෙන පරක් වෙලා සමනසද. එහෙමනම් අපි අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්මදේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමදී අපි තව ගෞරව පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්සේ, මෙහෙණින් වහන්සේ, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි. එතකොට අද දවසෙත් අපේ සූදානම මේ ලැබිච්ච වෙලාවේ යම් දවසට ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනාවක් ඒ කරුණු කීපයක් ගැන විමසන්න යම් පැහැදිලි කිරීමක් කරගන්න තමයි සූදානම. ඒ සඳහා අපිට අද දවසට ඉදිරිපත් වෙලා තියෙනවා යම් සූත්‍ර දේශනාවක්. ඉතින් ඒ සූත්‍ර දේශනාව ඇත්තටම හොඳයි. මේ අපි කවුරු කවුරුත් යෙදිලා ඉන්න ප්‍රතිපදාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි පුහුණු වෙන්නේ මොකද්ද කියලා ඇහුවොත්, අන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමවේදයට, භාග්‍යතුන් වහන්සේට ළඟ වෙන්න, සමීප වෙන්න තමයි අපේ උත්සාහය. ඉතින් අපි කොහොමද මේ සමීප වීම, ළඟවීම කරන්නේ, කොහොමද ඒ සඳහා උත්සාහ ගන්නේ කියන එක අපිට තියෙන පරීක්ෂණයක්. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී, මේ සිදුවීමේදී බුදුරජාණන් වහන්සේම මේකට යම් උත්තරයක්, අදහසක් ප්‍රකාශ කරනවා. කෙසේනම් මේ බුදුන්ට සමීප වෙන්න ඕනේද, කෙසේනම් ඒ සමීප භාවය, ඒ ප්‍රතිපදාව තමන් තුළ දියුණු කරගත යුතුද කියලා, අන්නේ විදිහට යම් පැහැදිලි කිරීමක්, ප්‍රකාශ කිරීමක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවේදී සිද්ධ කරන්නේ. එතකොට මෙහෙම දෙයක්, අදහසක් බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන එතන තුළ තියෙන්නේ, මේ අපි හිතමුකෝ දෙදෙනෙක් කියලා, දෙදෙනෙක් පිළිබඳ අදහසක්. එක්කෙනෙක් ගැන කියනවා, ඒ කෙනා මේ සංගල සිවුරු කොනෙන් අල්ලාගෙන පියවරෙන් පියවර තබමින් මාත් එක්කම ගමන් කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සමීපයේම මේ කෙනා ඉන්නවා, සිවුරු කොනෙන් අල්ලා ගන්නා දුරක ඉන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේත් එක්කම පියවර තබමින් භාග්‍යතුන් වහන්සේ සමගම මේ කෙනා ගමන් කරනවා. හරිද? ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා, තව කෙනෙක් මං වාසය කරන තැනට වැඩිය යොදුන් සියයක් ඈතින් ඉන්නවා. යොදුන් සියයක් ඈතින් තමයි මේ දෙවනි කෙනා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ වාසය කරන තැන ඉඳලා. ඔන්න ඔය විදිහ දෙදෙනෙක් පිළිබඳ අවස්ථාවක්, ප්‍රකාශයක් සිද්ධ කරනවා. මේ කෙනෙක් පියවරෙන් පියවර තබමින් මේ විදිහට සිවුරු කොණින් අල්ලාගෙන ගමන් කරද්දී, තව කෙනෙක් අන්න යොදුන් සියයක් පමණ දුර වූ බොහෝ දුර ප්‍රදේශයක වාසය කරනවා. ඉතින් ඔහොම කිව්වාට මොකද? බුදුරජාණන් වහන්සේ කියනවා, අර සිවුරු කොණෙන් අල්ලාගෙන පියවරෙන් පියවර තබමින් මේ තමුන් ආසන්නයේ කෙනෙක් ඉන්දියාට මොකද? ඒ කෙනා අධික ලෝභයෙන් කටයුතු කරන කෙනෙක්, පස්කම් සැපයේ ඇලුන කෙනෙක්, විපරිත සිත් ඇති කෙනෙක්, මුලා වූ සිහි ඇති කෙනෙක්, දූෂිත සංකල්පනා සහිත කෙනෙක්, ප්‍රඥා නැති කෙනෙක්, එකඟ වූ සිත් නැති කෙනෙක්, විශේෂයෙන් තැතිගත් කෙනෙක්, ඉන්ද්‍රයන්ගේ අසංවරතාවයක් ඇති කෙනෙක්, අන්න අර සිවුරු කොණෙන් අල්ලාගෙන පියවරෙන් පියවර තබමින් මා ආසන්නේ ඉන්දියාත් මහණෙනි, මෙන්න මේ වගේ ගුණාංග තමයි ඒ කෙනාගේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මොකද්ද, මෙයා මේ කොච්චර ළඟින් ඉන්දියත්, කායිකව මා ආසන්නේ ඉන්දියත්, මෙයා මේ කෙනා මට බොහොම දුරස්, මේ කෙනා මට වැඩිය බොහොම ඈතින් තමයි ඉන්නේ කියලා ප්‍රකාශ කළා. ඒකට හේතුව මොකද්ද මහණෙනි? මේ කෙනා මේ දහමට සමීප නැති නිසා, මේ කෙනා මේ දහමෙන් දුරස් නිසා කියලා අන්න ඒ විදිහේ ප්‍රකාශයක් කරනවා. ඊළඟ අනිත් පැත්තෙන් අන්න දෙවනුව යම් කිසි විදියක අර යොදුන් 100ක් ඈතින් ඉන්න කෙනා ගැන කියනවා. එයා යොදුන් 100ක් ඈතින් ඉඳියත් එයා අධික ලෝභය නැති කෙනෙක්, පස්කම් සැපයේ ඇලුනු නැති කෙනෙක්, එක් තැන්වුණු සිත් ඇති කෙනෙක්, හොඳ යහපත් සංකල්පනා ඇති කෙනෙක්, සිහි ඇති කෙනෙක්, අර විදියට ප්‍රඥා ඇති කෙනෙක්, අර විදියට විශේෂයෙන් තැතිගතා වෙනුවට හිත එක්තැන් වෙච්ච කෙනෙක්, ඒ වගේම ඉන්ද්‍රිය සංවර ඇති කෙනෙක්. ඔහොම කියලා ඔය ගුණාංග ටික කියලා ප්‍රකාශ කරන මොකද්ද, මේ කෙනා මේ යොදුන් 100ක් ඈතින් ඉඳියත්, එච්චර දුරින් ඉඳියත්, අන්න මොකද්ද, මේ කෙනා මට සමීපේම ඉන්නවා, මේ කෙනා මට ආසන්නේම ඉන්නවා. ඒකට හේතුව මොකද්ද මහණෙනි කියලා අන්න කියනවා, මෙයා දහමට සමීපයි, මෙයා දහමට ආසන්නයි. අන්න ඒක නිසාම මේ කෙනා මෙන්න මේ විදිහේ මගේ ළඟින් ඉන්න කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට අන්න බලන්න, මේ කායිකව සමීප වෙලා ඉන්දියත්, කායිකව ළඟ වෙලා ඉන්දියත් භාග්‍යතුන් වහන්සේ මේ ළඟවීම අගය කරන්නේ නැහැ. ඒ ළඟවීම නියම ළඟවීම නෙමෙයි කියන අදහස ප්‍රකාශ කරනවා. කයින් බොහෝ දුර ඉන්න පුළුවන්, නමුත් අන්න අර ගුණාංග වඩලා තියෙනවා නම් මේ කෙනා බුදුන් සමීපේම ඉන්නෝ, අර සිවුරු කණින් අල්ලා ගත්තා වගේ, පියවර තබමින් පියවරෙන් පියවර තබමින් එකට ගමන් කරනවා වගේ සමීප බවක්, ළඟ බවක් මේ දෙවනි කී කෙනාගේ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහ අදහසක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ අද දවසේ ඉදිරිපත් කරන්න. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන නියම ප්‍රතිපදාව මේ තුල දැක දැනගන්න පුළුවන්. අපිත් මේ කොයි විදිහටද බුදුන්ට සමීප වෙන්න හදන්නේ කියලා අපි අපිටත් විමසලා බලන්න පුළුවන්. ඒ සඳහා මතුවෙච්ච හොඳ අවස්ථාවක්, ඉඩකඩක් තමයි මේ කෙටි සූත්‍ර දේශනාව. එතකොට අපි මෙහෙම හිතමු, කල්පනා කරමු, දැන් ගොඩ දෙනෙක් බුදුන්ට සමීප වෙන්න උත්සාහ ගන්නේ අර කායිකව තමයි නේද, ඔය වන්දනා ගමන් යන්නේ ඒක නිසා තමයි නේද, ඉන්දියාවේ ගිහිල්ලා අර ඒ ප්‍රදේශ වන්දනා කරොත් අන්න මම බුදුන්ට සමීප වුණා කියන අදහස තියෙනවා. ඊට පස්සේ රුවන්වැලිසෑය ගාවට, ශ්‍රී මහා බෝධි ගාවට ගියොත් අන්න බුදුන්ට සමීප වුණා කියන අදහස තියෙනවා නේද. ඒ විදිහට කායිකව සමීප වෙන්න පුළුවන්. හැබැයි එහෙම සමීප වුණාට මොකද, ඒ තැනැත්තා බුදුන්ට දුරස්ම තමයි. දුරස් වෙන්න හේතුව මොකද, අනාමුන් තුල අර විදිහේ ගුණාංග වඩාගෙන නැති නිසා, දහමට සමීප වෙලා නැති නිසා. ඉතින් ගොඩ දෙනෙට පැටලෙන දෙයක් තමයි. කෙනෙක් හිතනවා මේ සිවුරක් පොරව ගත්ත පමණින් හරි කියලා නේද, හා දැන් මම මේ බුදුන්ගේ ශාසනයේ කෙනෙක් තමයි කියලා, අන්න බුදුන්ට සමීප වුණා තමයි කියලා හිතනවා. මේ විදිහට නොයෙකුත් ස්ථානවල ගිහිල්ලා වන්දනා කටයුතු කළා, ඒ විදිහට කල් ගෙවනවා. නමුත් ඒ විදිහේ සමීප වීමක් බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ නැහැ. ඒ සමීප වීම නෙමෙයි නියම සමීප වීම කියලා ප්‍රකාශ කරනවා. පහුගිය දවසක කොහෙද ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවලු, ඒ ඉන්න කාමරේ පුරාවට බැලු බැලු අත බිත්තිවල හැමතැනම අන්න බුදු පිළිම, අර යම් යම් බෞද්ධ ස්ථානවල පින්තූර, ධාතු කරඬු, ඔය වගේ දේවල් තමයි මුළු කාමරේ පුරාම පුරවගෙන තියෙන්නේ. ඉතින් මේ ආන්දරෝ කියනවා, බලන්න ස්වාමීන් වහන්සේ, මේක මට හරි පහසුවක්. මොකද බැලු බැලු ඇත තියෙන්නේ මේ දේවල්මනේ, කෙලෙසයක් එන්න විදියක් නැහැනේ කියලා අන්න අර විදියට ඒ දේවල් වලින් වට වෙලා, ඒ දේවල් වලට සමීප වෙලා ඉඳීම තුල මේ ශාසනයට සමීප වුණා, බුදුන්ට සමීප වුණා කියන අදහස ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා නේද. එහෙම උත්සාහ කරාට මොකද, ඒක නෙමෙයි නියම සමීප වීම. ඒ විදිහේ සමීප වීමකින් බෑ මේ දහමට සමීප වෙන්නේ. ඒ වෙනුවට මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ, මේ ඉදිරිපත් කරන කරුණු මොනවද කියලා බැලුවොත්, අන්න තමුන්ගේ හිත තුළ දහමට සමීප වීමක්, මේ නුසුදුසු ගුණාංග බැහැර කළා, සුදුසු ගුණාංග වර්ධනය කර ගැනීමක්, අන්න ඒ විදිහේ දෙයක් තමයි පෙන්නන්. ඒ පෙන්වීම තුළ, අනේ වෙනස තුළ තමයි නියම සමීපවීම සිද්ධ වෙන්නේ. අන්න අධික ලෝභයෙන් කටයුතු කරනා වෙනුවට මේ ලෝභය පසෙක දමලා කටයුතු කරොත්, අන්න පස්කම් සැපයේ ඇලුනා වෙනුවට ඒවා දුරස් කළ කටයුතු කරොත්, අර විපරීත සිත ඇති වෙනුවට තැම්පත් සිත ඇති කරගත්තොත්, අර දූෂිත සංකල්පනා වෙනුවට සම්‍යක් සංකල්පනා ඇති කරගත්තොත්, මුලා වූ සිහි වෙනුවට සිහිය පිහිටවා ගත්තොත්, ප්‍රඥාව නැති වෙනුවට ඇති කරගත්තොත්, අන්න අර විදියට එකඟ වූ සිත ඇති කරගත්තොත්, තැති නොගත්ත ස්වභාවයක් තමුන් තුළ ඇති කරගත්තොත්, ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොත්, අන්න ඒ ක්‍රමවේදයට තමයි මේ බුදුන්ට ළඟවෙන්න, මේ දහමට ළඟවෙන්න ආරාධනා කරන්න. ඉතින් ඒකම තමයි මේ දහම බවට පත් වෙන්නේ, එහෙම නැත්නම් මේ බුදුන් බවට පත් වෙන්නේ. ඒතර තමුන්ගේ හද තුල අන යම් යම් ගුණාංග ඇති කර ගැනීම තුල, මේ විදිහේ භාවනාවක් පුහුණුවක් වැඩිම තුල අන අපි නොදැනීම බුදුන්ට සමීප වෙනවා. සමහර විට අර යොදුන් 100ක් ඈත ඉන්නවා වෙන්න පුළුවන්. මේ ලෝකේ යහ පැත්තේ කෙලවරි ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒ වෙනුවට තමුන්ගේ තුල යම් යම් මේකී ගුණාංග ටිකක් භාවනාවක් වැඩුවද, අන්න ඒ කෙනා කොහේ ඉඳියත් මේ දහමට බුදුන්ට සමීපයි. හරිද? ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි ක්‍රමවේදය. ඔය සාමාන්‍ය ඔය ත්‍රිපිටකයේ යම් යම් අවස්ථාවල තියෙනවා ඒ සිදුවීම්, ඒ කතන්දරවල සඳහන් වෙනවා. මේ බොහොම දහම අධ්‍යයනය කරපු හාමුදුරු කෙනෙක්, හරිද, ගොඩාක් මේ දහම් කරුණු දන්නවා, හරි, කටපාඩම් කරලා තියෙනවා හොඳට. අර ගිරව දානවා කියන්නේ ඉස්සර ඔය කැම්පස් ඉන්න කාලෙත් ඕක තමයි කරන්නේ. මුළු සෙමෙස්ටර් එකේ මේවා ටික දවසෙන් අමාරෙන් කොහොම හරි ඔබලා ඔබලා තෙරපගෙන ඇතුළට දාගෙන කටපාඩම් කරගෙන යනවා. හෙල්ලෙන්නවත් නැතුව තමයි යන්නේ. පොඩ්ඩක් හෙල්ලුනොත් එහෙම වැඩි අවුල්. හරි, වැඩි හෙල්ලෙන්නේ නැතුව ගිහිල්ලා ඔන්න කොහොම හරි විභාගෙ ලියලා එළියට එනකොටම අර ටික අතහැරලා ඒ ටික අමතක කරලා තමයි එළියට එන්නේ. ඉතින් ඒ විදිහට කටපාඩම් කිරීම තුළ මේ යම් කිසි දහමට සමීප වුණා, මේ විදිහට මම මේ දේවල් ඔක්කොම දන්නවා කියලා අදහසක් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. ඒ එහෙම හාමුදුරු කෙනෙක් ගිහිල්ලා අර භාවනා කරන හාමුදුරු කෙනෙක් එහෙම ලොකු ධර්ම දැනුමක් නැති නමුත් තමුන් තුලින් දහම දැක දැන ගන්න උත්සාහ ගන්න කෙනෙක් මේ ස්වාමීන් ගිහිල්ලා ප්‍රශ්න අහනවා. ආ ඔයා කියන්නකෝ බලන්න මේ කරුණ මොනවද, මේ කරුණ මොනවද කියලා ඔහොම අහන්න සූදානම් වෙනවා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට කඩාපායිනවා. කඩාපැනලා කියනවා මේ මෝඩයා මේ අපාය යන්න තමයි හදන්නේ. මේ භාවනා කරන මේ මගේ පුත්‍රයා වෙහෙසෝලා කියලා අර මුල්කී හාමුදුරුවන්ව ප්‍රතික්ෂේප කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට අර විදියට නිකන් කටපාඩම් කරගෙන ඉඳිය පමණින්, එහෙම නැත්නම් බුදුන්ට සමීපේ ඉඳිය පමණින් ඒ දහමට සමීප වුණා කියන අදහසක් බුදුරජාණන් වහන්සේ තුල නැහැ. ඒකනේ අර මොකද්ද පොලිත හාමුදුරුවෝද කවුද කියලා ඒ හාමුදුරුවන්ගේ නම මට මතක වෙන්නේ නැහැ. තුච්ච කියන නමෙන් තමයි අඳුන්නන්නේ. මේ හොඳ ශාසනය වැඩ කරගෙන බුදුරජාණන් වහන්සේත් එක්කම ඒගො ලොකු ශිෂ්‍ය පිරිසක් හදාගෙන ඉන්න කෙනෙක්. අන ඇවිල්ලා වාඩි වුණා, වන්දනා කරාම ආනවා, තුච්ච පොලිත ආවද කියලා ඔන්න ඔහොම තමයි අහන්නේ. හරි, ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ටිකක් කළ කතා කරගෙන ඉඳලා එහෙනම් ස්වාමීනි මං ගිහිල්ලා එන්නම් කිව්වහම තුච්ච පොලිත යනවද කියලා ආපෝහනවා. ඉතින් ඔහොම කිව්වහම මේ ස්වාමීන් වහන්සේ මග දිගට කල්පනා කර කර යනවා, තුච්චයි කියලා කිව්වේ ඇයි මට මේ මෙච්චර මෙහෙම වැඩ කටයුතු කරගෙන යන කෙනෙක්ට කියලා. අන්න බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණය. ඉතින් ওই විදිහට ඒ සිදුවීම් තුළ පවා අපිට දකින්න පුළුවන් මොන විදිහේ දෙයක්ද අගය කළා තියෙන්නේ කියලා. මොන විදිහේ දෙයක්ද අගය කළා තියෙන්නේ, කොයි විදිහේ ක්‍රමවේදයක්ද බුදුරජාණන් වහන්සේට සමීප වෙන ක්‍රමවේද කියලා අන්න භාග්‍යතුන් වහන්සේ නැවත නැවත පෙන්වන්න උත්සාහ ගන්නවා. ඉතින් එන්නේ මතක් කිරීම තමයි මේ තුල තියෙන. අන්න අපි අපිට බුදුන්ට සමීප වෙනවා නම් අපි අපිට එහෙම ලඟ වෙනවා නම් ඒ ලඟ වෙන්න සමීප වෙන්න ක්‍රමවේදය තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපිට යම් කිසි විදියක යම් යම් උපක්‍රම ටිකක් ලබා දෙනවා මෙන්න මේ කී ගුණාංග අපි ළඟ වඩා ගන්න. නේද? දැන් අපි ගත්තොත් දැන් මේ මේ මෙතන මේ බුදුන්ට සමීප විය යුතු ගුණාංග ටිකක් තියෙනවනේ. ඒවා නිකන් ඒ දැන් ලෝභයේ තියෙන කෙනෙක්ට ලෝභය නැති කරගන්න පුළුවන්ද හිතලා? එහෙමම සාර්ථක නෑ. පෙරේතකම තියෙන කෙනෙක්ට පෙරේතකම නැති කරගන්න පුළුවන්ද? එහෙම සාර්ථක නෑ. වික්ෂිප්ත කෙනෙක්ට හිත එක්තැන් කරගන්න පුළුවන්ද? එහෙම සාර්ථක නෑ. පාපී සංකල්පම පුරුදු කළ තියෙන කෙනෙක්ට හොඳ සංකල්ප ඇති කරගන්න පුළුවන්ද? එහෙම සාර්ථක නෑ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ මේ භාවනාවක් ප්‍රතිපදාවක් සමග යන ක්‍රමවේදයක් තමයි අපිට පෙන්නුම් කරන්නේ. එතකොට අපි හිතමු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හරි, එහෙම නැත්නම් ඒකත් තව ටිකක් කෙටි කරලා මේ අපි පුරුදු කරන සිහිය කියලා හරි, අනේ මාර්ගය තමයි පෙන්නුම් කරන්නේ. ඒ උපාංග ටිකක් තමයි පෙන්නුම් කරන්නේ, ටූල්ස් ටිකක් තමයි පෙන්නුම් කරන්නේ. කියනවා මොකද්ද මහණෙනි, මෙන්න මේ ටූල්ස් ටික පාවිච්චි කළා, මේ උපක්‍රම ටික පාවිච්චි කළා උඹලට පුළුවනි මට සමීප වෙන්න, උඹලට පුළුවනි දහමට සමීප වෙන්න, එහෙම නැත්නම් උඹලට පුළුවනි සත්‍යයට සමීප වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ යම් ක්‍රමවේදයක් අපිට ගෙනහැර දක්වනවා. මොකද මේ ක්‍රමවේදය අන දහමට සමීප වෙනවා නම්, බුදුන්ට සමීප වෙනවා නම්, සත්‍යයට සමීප වෙනවා නම් මෙන්න මේ ක්‍රමවේදයට ආ යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයට සමීප වෙන්න පාවිච්චි කරන උපක්‍රම ටික, මේ උපකරණ ටික, අන්න ඒ ටිකත් අර සත්‍ය විදිහටම පනවනවා. දැන් අපි ගමුකෝ දැන් මේ පුහුණුව තුලින් තමයි අන්න අපිට මේ සත්‍ය ධර්මයට සමීප වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර පුහුණුව තියෙන්නේ මේ කුණු කන්දලේ තුලම තමයි. හරිද? නමුත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පුහුණුව මේ සත්‍යයට අපිව සමීප කරන නිසාම අන්න සත්‍ය විදිහට මේ පුහුණුවත් පනවනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නෝබල් එයිට් ෆෝල්ඩ් පාත් කියලා අර පෙන්නන්නේ මේකම තමයි සත්‍යය. ඇත්තට ඒ තුළ තියෙන්නේ සංස්කරණයක්ම තමයි. හැබැයි අන්න මේ සංස්කරණය තුළින් අන්න සංස්කාර සමතයකට කෙනෙක්ට ගමන් කරන්න පුළුවන් නිසා ඒ දහම, ඒ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා. කියනවා මහණෙනි මේකත් සංස්කරණයක්. හැබැයි මේක තමයි මම දකින, මට පෙනෙන ක්‍රමවේදය මේ සංස්කාර සමතයක් සඳහා ගමන් කරන්න. සංස්කරණයක් කියන්නෙම නිකන් බොරුවක් වගේ අදහසක් තියෙනවා. නේද? දැන් ඔය ආහාරයක වුණත් ඔය දැන් සූපර් වේදීන් දන්නවා නිකන් ආහාරය වෙලා රසට දුන්නට හරියන්නේ නැහැ. ඒක නිකන් හැඩ වැඩ කළා බැලුවාම නිකන් ආකර්ෂණයක් එන විදියට පිඟානක අතුරලා අන්න එහෙම දෙන්න ඕනේ. හරිද? අන්න සංස්කරණයක්. සංස්කරණයක් ඒ විදිහේ සකස් කිරීමක් සහිතයි. හරිද? එතකොට මේ සකස් කිරීම තුල තමයි අපි ඉන්නේ. එතකොට මේක නෙමේ සත්‍ය කියලා කියනවා. හැබැයි අර සකස් නොකිරීමක් කරා ගමන් කරන ප්‍රතිපදාව, ඒ ප්‍රතිපදාවත් සංස්කරණයක්, ඒ ප්‍රතිපදාවත් සකස් කිරීමක්. නමුත් ඒ ප්‍රතිපදාව සත්‍ය විදිහට බුදුරජාණන් වහන්සේ පනවනවා. මොකද හේතුව? ඒ ප්‍රතිපදාව තුළින් අපි වන්න සත්‍ය දිහාවට අරගෙන යන නිසා, බුදුන් දිහාවට, දහම දිහාවට අරගෙන යන නිසා. ඉතින් එන්නේ විදිහේ ප්‍රතිපදාවක් තමුන් තුළ පුහුණු කිරීම හරහා, භාවනාවක් පුහුණුවක් වැඩිම හරහා අන්න කෙනෙක්ට පුළුවන් අර කී ගුණාංග තම තමුන් තුළ වඩා ගන්න. එහෙම නැතු ඒ ගුණාංග විතරක් හඹාගෙන ගියාට එච්චරම සාර්ථක නෑ. ඒ දේ නැවත නැවත අපිට මතක් කරන්න වෙනවා. ඒ ගුණාංග විතරක් හඹාගෙන ගියාට සාර්ථක නෑ. ඒ වෙනුවට අන්න ඒ ගුණාංග ඇති වෙන්න හේතු සැකසීමක් තමයි අපි සිද්ධ කරන්නේ. හේතු සැකසීම කියලා කියන්නේ භාවනාවක් පුහුණුවක්ම තමයි තියෙන්නේ. සිහිය පිහිටවා ගන්න මොහොතක් මොහොතක් පාසා මෙන්න මේ කී ගුණාංග සඳහා හේතු සැකසීමක් සිද්ධ කරනවා. ඒක මොහොතක් හේතු සැකසුවට ලොකු වෙනසක් පරිවර්තනයක් දකින්නත් නැහැ. හැබැයි අන්න කාලයක් තිස්සේ මේ ටිකෙන් ටික මොහොත මොහොත මේ දේවල් එකතු කරනකොට සම්පූර්ණ කරනකොට අන්න දවසක වැඩේ නොදැනීම සිද්ධ වෙලා පරිවර්තනය වෙලා කියලා කෙනෙක්ට දකින්න පුළුවන්. හරියට නිකන් අර ලේනා තමුන්ගේ දරුවෝ බේරගන්න මුහුද ඉඳා වගේ නේද? මේ වලිග පාරයි. වලිග පාරට යම් ජල කඳක් තේ හැන්දක් විතර අයින් වෙනවා ඇති නේද? තේ හැන්දක් විතර අයින් වෙනවා. මේ මහ මුහුද දිහා බැලුවාම, මේ අයින් වෙන තේ හැන්ද දිහා බැලුවාම මේක කවදාවත් කරන්න බැරි වැඩක්. හරිද? එතකොට කෙනෙක් කිව්වොත් ඕක නම් බෑ, ඔය වැඩක් ඇති වැඩක් නෙමෙයි කරන්න කියලා. නේද? මහා මේ කෙලෙස් සමුද්‍රයක් තියෙනවා. කෙලෙස් මුහුදක් තියෙනවා. මේක හිඳින්න නම් කොහොමවත් හිතන්න බෑ වගේ කියලා තමයි කෙනෙක්ට හිතෙන්නේ. බුදුන්ට නම් කොහොමවත් සමීප වෙන්න බෑ කියලා තමයි කෙනෙක්ට හිතෙන්නේ. ගොඩ දෙනේ කදාහිරිමත් වෙනවා. ඒ කට්ටිය කියනවා, කල්පනා කරනවා, මේ අපිට ඕවා කරන්න හැකියාවක් නෑ. අපි මේ සුදුසු නෑ, සූදානම් නෑ, පිම් මදි කියලා ඔන්න වගේ දේවල් කියනවා. ගොඩ දෙනෙක් හාමුදුරුවන්ව තමයි නිවන් යවන්න හදන්නේ. දැන් ඔය ගමේ පිණ්ඩපාතේ යනකොට ඔය පේලියට ඔය ගෙවල් කීපයක් තියෙනවා. ඒ ටිකේ කට්ටිය සකසගෙන, දානි සකසගෙන, පිණ්ඩපාත සකසගෙන ඉතින් බෙදන්න බලාගෙන දඩකට මැදගෙන ඉන්නවා. හරි. බෙදලා ඉතින් හැමෝම මොකද්ද කියන්නේ? අනේ මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රතිපදාව සාර්ථක වේවා, ස්වාමීන් වහන්සේට මේ දහම සාක්ෂාත් කරගන්න ලැබේවා. ඒ විදිහේ ප්‍රාර්ථනාව තමයි ඒගොල්ලොන්ගේ තියෙන්නේ. ඒ කට්ටියට කරගන්න නිකන් අමාරුයි වගේ, බෑ වගේ අදහසකින් අර හාමුදුරුවන්ව කොහොම හරි නිවන් යන්න තමයි හදන්නේ. නේද? එහෙම අදහසක් තමයි ගොඩ දෙනෙට මතුවෙන්නේ, මේක කරන්න බෑ වගේ කියලා. මේ මහ මුහුද, මේ කෙලෙස් මුහුද හිඳින්න බෑ වගේ කියලා. නමුත් අන්න ක්‍රමවේදය තමයි අර වලකට එක වරකට එක වලිග පාරයි. ඒක හැබැයි බොක්කෙම කරනවා. අන්න එක මොහොතක්, එක හුස්මක්, එක පියවරක් සතිමත් වෙනවා. ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. ඊළඟ මොහොතේ ආය අර කෙලෙස් සමුද්‍රය. අර මහ මුහුද වගේ කෙලෙස්. හැබැයි අන්න මොහොතක් මොහොතක් ඒ වැඩේ කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න දන්නේම නැතුව අර සක්‍රියගේ පුටුවනේ උණු වෙන්නේ නේද? මේක මේ මොහොතේ ඉඳලා නෙමෙයි, අන්තිමට සක්‍රිය ඇවිල්ලා මේ මොහොතේ ඉඳලා පැටව ටික අරන් දීලා යනවා. ඕක තමයි වැඩේ. ඒක නිසා මේ සතිමත් මොහොතක්, හුස්මක්, පියවරක් බැලුවොත් ඒකේ ලොකු ඉෆෙක්ට් එකක්, වටිනාකමක් අපිට තේරෙන්නේ නැහැ. ඊළඟ මොහොතේ නැවතත් අර මහ සමුද්‍රය වගේ කෙලෙස්. කමක් නැහැ. හරිද? නැවත නැවත මේ මොහොතක් මොහොතක්, හුස්මක් හුස්මක්, පියවරක් පියවරක් සිහියක් පිහිටවා ගන්න. ඒ විදිහේ හේතු සැකසීමක් කරන්න. එහෙම කරගෙන කරගෙන යනකොට දවසක දැක ගන්න පුළුවන් මේ සමුද්‍රයේ හිඳලා නෙමෙයි. මේ කෙලෙස් සියල්ල එකින් එක ගෙවලා ප්‍රහාණය කළා නෙමෙයි. ඒ වෙනුවට අන්න නිකන් අර කවුදෝ ඇවිල්ලා මොහොත හිස් කරා වගේ මේ වැඩේ සිද්ධ වෙනවා. වැඩේ සිද්ධ වෙනවා. වැඩේ සිද්ධ වෙන්නේ නියම නිකන් අර රේඛීය ක්‍රමවේදයකට නෙමෙයි. ගොඩ දෙනෙක් හිතනවා නෙමෙයි රේඛීය ක්‍රමවේදයකට යන්න ඕනේ. කොහොමද අච්චරකට මෙච්චරයි, මෙච්චරකට කොච්චරද කියලා ඔහොම ගණන් හදාද තමයි ඉන්නේ. නමුත් මේ පුහුණුව, ප්‍රතිපදාව සිද්ධ වෙන්නෙම රේඛීය ක්‍රමවේදයකට නෙමෙයි. කර්ම ගෙවල ඉවර කිරීමක් නෑ මේකේ. හරි, මේ ගෙවල ඉවර කරන්න ගියොත් ඒක එහෙම අහවර වෙන එකක් කවදාවත් ගෙවෙන එකක් ඉවර වෙන එකක් නෙමෙයි. ඒ වෙනුවට මොකද්දෝ ක්‍රමවේදයකට වැඩේ සිද්ධ වෙනවා. හැබැයි නියම හේතු සැකසීම කරන්න ඕනේ. ඒ කරන දේ බොක්කෙම්ම කරන්න ඕනේ. කරගෙන කරගෙන යනකොට අන්න තේරෙනවා දන්නේම නැතුව මේ කෙලෙස් සාගරයක් වගේ එකක් ඔන්න හිස් වෙනවා. හිස්වීම අර විදිහේ රේඛීය ක්‍රමවේදයකට දැක දැනගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි වැඩේ සිද්ධ වෙනවා. අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක ඉතින් කාලයක් තිස්සේ පවත්වන්න ඕනේ. පවත්වන්න ඕනේ. ඒ පැවැත්වීම හරි වෙහෙසයි. දිගට පවත්වනවා කියන එක අමුතුම චැලෙන්ජ් එකක්. ඒක ගොඩාක් වෙහෙස පීඩාවක් දරා ගන්න අමාරු බවක්. අර කිඹුලා කන එක නම් ඉවසන්න පුළුවන්. ගොහිල කටුව යනකොට ඉවසන්න බෑ කියන යථාර්ථය ඒ තුල දකින්න පුළුවන්. එතකොට ඔය කියනවා මේ දුක කියන එක ಜಾති දෙකක් තියෙනවා. දුක වවන වැඩි කරන ಜಾතිය දුකක් තියෙනවා. දුක නැති කිරීම සඳහා මුහුණ දිය යුතු, දැරිය යුතු දුකක් තියෙනවා. එතකොට සාමාන්‍ය අපි ඔය ගෙවල් වල ජීවිතවල පුරුදු කරන පුහුණු වෙන දුක, මේ දුක වවාගෙන කරන දුකක් තමයි මේ ගොඩක් වෙලාවට දකින්න තියෙන්නේ. නැවත නැවත මේ වැඩි වැඩියෙන් දුක් ඇතිවීම සඳහා දුක් විඳිනවා. හරි. ඒක තමයි ඔය කැඹිරිල්ල. කඹරනවා කියන වචනේ හරිම වචනේ. ඔය කැඹිරිල්ල තියෙන්නේ ඒක තමයි. තව තව දුක් වවනවා. තව තව දුක් වර්ධනය කරනවා. ඉතින් කවදාවත් ඉවරයක් අහවරක් නැහැ. නමුත් අපි හිතමු මේ ප්‍රතිපදාවක් තුළ පුහුණුවක් තුළ මේ දේ කරගෙන යනකොටත් දුකක් දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි අන්නේ ඒ දුක අර දුකේ කෙලවරක් අවසානයක් දැකීම සඳහා දැරිය යුතු මුහුණ දිය යුතු දුකක් විදියට තමයි මේ දහමේ හඳුන්වන්නේ. අන්න දුක තව වවාගෙන කරනව වෙනුවට මේක කෙලවර කිරීමක් සඳහා කෙනෙක් දුකට බැස ගන්නවා. අර ඉදියේ ප්‍රතිපදාවකට බැස ගන්නවා. හරිද? ප්‍රතිපදාවත් දුකයි. වෙනදාට වැඩිය දුක වර්ධනය වුණා, වැඩි වුණා, මේ දුක නැති කරන්න ගිහිල්ලා වෙනදාට වැඩිය අමාරුවක මම වැටුණා කියන පැහැදිලි ප්‍රශ්නාර්ථයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. හරි. නමුත් අන්න මොකක් සඳහාද මේ දුක, මේ දුකෙහි කෙලවරක් දැකීම සඳහා, අහවර වීමක් දැකීම සඳහා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අන්න ඒ වගේ අදහසකින් කෙනෙක් මේ දුකට බැස ගන්නවා. හරි. මේ විදිහේ ප්‍රතිපදාවකට බැස ගන්නවා. අන්නේ ප්‍රතිපදාවට බැස ගැනීම තුළ කාලෙත් එක්ක අපිට දකින්න පුළුවන් අන්න වැඩි වැඩියෙන් හේතු සකසන්න සකසන්න අන්න මොකද වෙන්නේ අර බුදුන්ට සමීප වීමක්, දහමට සමීප වීමක්, සත්‍යයට සමීප වීමක් අපි තුළ තියෙනවා. ඒ ප්‍රතිපදාවේ පුහුණුවේ තමයි කෙනෙක් ඉන්නේ. හැබැයි ඒ කෙනාට යම් කාලයක් තිස්සේ මේක පුරුදු කිරීම තුළ තමයි මේ ශක්තිය, මේ යථාර්ථය සමීප කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ ගුණාංග ටිකක් නෙමේ තියෙන්නේ. මේ ගුණාංග නිකන් කියවනකොට නම් ආසයි. හැබැයි මේවා එකින් එක කරන්න ගියාම කරන්න පුළුවන්ද? ටික දවසකට යටපත් කරගෙන ඉඳියත් අර තමුන්ගේ පරණ පුරුදු ගති මතුවෙලා එනකොට කොහොමද මේ දෙයට මුහුණ දෙන්නේ කියන සැකය, ප්‍රශ්නය කෙනෙක්ට එන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට අපි කියනවා, හරි ওই ටික ඔහොම තිබුණාවේ, ඔවා නැති කරන්න, අයින් කරන්න යනවා වෙනුවට මෙන්න මේ නියමාකාර හේතු සම්පාදනයක් සිද්ධ කරන්න. හේතු සම්පාදනය කරනකොට කරනකොට අන දවසක ඉබේම ওই ගුණාංග මතුවෙලා එනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ පව කරන්න ලයිසන් එකක්වත් මෝඩකමක් රජ කරන්නවත් කියලා. ඒ වෙනුවට නැවත නැවත සිහියක් පිහිටවා ගැනීම, භාවනා කිරීම තුළ අපි මේ දේවල් සඳහා හේතු සැකසීමක් සිද්ධ කරනවා. ඒ හේතු සම්පාදනය දවසක් දෙකක් කරාට ලොකු වෙනසක් පරිවර්තනයක් දකින්න නෑ. හැබැයි කාලයක් තිස්සේ කරගෙන යනකොට අන තේරෙනවා මං වැඩි වැඩියෙන් අන්න මේ බුදුන්ට, දහමට සමීප වෙලා තියෙනවා. ඒ සමීප වීම අන්න අර කාලයක් තිස්සේ කරගෙන යනකොට තමයි දැක දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහේ උත්සාහයක් තමයි මේ තුළ අපිට සිද්ධ කරන්න වෙන්නේ. එහෙම නැතුව අර බුදුන්ට කායිකව සමීප වීම, අර විදිහට විවිධ ස්ථානවලට ගිහිල්ලා වන්දනා ගමන් ගිහිල්ලා කාය සාක්ෂිය දීලා එතනින් ප්‍රමාණවත් නැහැ. ඒ උත්සාහය සාර්ථක නැහැ. ඒ වෙනුවට අන්න මොකද කළ යුත්තේ? අන ටිකෙන් ටික මේ භාවනාවක් පුහුණුවක් හරහා තමුන් තුළ මේ වෙනස පරිවර්තනය සිද්ධ කරගත්තොත් අන්න ඒක තමයි නියමාකාරයෙන් සමීප වෙන්න, ලං වෙන්න අවශ්‍ය දේ. හරිද? එතකොට ඔය පෞගේ දවසක ඔය පොඩ්කාස්ට් කියලා කියන්නේ ඔය බටහිරේ තියෙන දෙතුන් දෙනෙක් එකතු වෙලා ඔය විවිධ මාතෘකා යටතේ සාකච්ඡා කරනවා පොඩ්කාස්ට්. ලංකාවෙත් නැතුවා නොවෙයි. කෙසේ නමුත් ඒ වගේ පොඩ්කාස්ට් එකක අන්න මේ කතා වෙනවා මේ බුද්ධ මේ විදිහට මේ ප්‍රතිපදාවක් පෙන්නුම් කරලා තියෙන බව. හැබැයි ඉතින් ඒක කොහොමද ඒක සත්‍යයි කියලා දන්නේ හරියටම? මේක හරි කියලා අපි අඳුනගන්නේ කොහොමද හරියටම? කීකේ ඔන්න ඔය විදිහේ යම් මාතෘකාවක් දෙයක් අදහසක් මේ කට්ටිය ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මොනවදෝ දෙයක් කියලා තියෙන බව හැබැයි මේ කියපු දේ හරි කියලා දැනගන්නේ කොහොමද? ඒක නිවැරදි කියලා දැනගන්නේ කොහොමද කියන ප්‍රශ්න කිරීම මේ කට්ටිය සිද්ධ කරනවා. ඉතින් ඒ නිවැරදි හරි කියලා දැනගන්න ක්‍රමවේදය අමාරුයි. අර විදිහට වෙහෙසක් පීඩාවක් අරගනිමින් කාලයක් තිස්සේ පුරුදු කිරීම හරහා තමයි ඒ දේ සිද්ධ කරන්න වෙන්නේ. අනේ මේ භාවනාවක් පුහුණුවක් තමුන් තුල ඇතිකර ගැනීම හරහා තමයි ඒ දේ සිද්ධ කරන්න වෙන්නේ. එහෙම නැතු ඉතින් අර වචනෙන් කියන දේ ඇහුව පමණින් ප්‍රමාණවත් නැහැ නේ. ප්‍රමාණවත් නැහැ. ඒක නිකන් ඇදහිල්ලක් විශ්වාසයක් පමණයි. බුදුරජාණන් වහන්සේ ඇදහිල්ල විශ්වාසෙන් නතර කරන්න නෙමෙයි අපිට යෝජනා කරන්නේ. ඒ ඇදහිල්ල විශ්වාසය නෙමෙයි බුදුන්ට නියමාකාරයෙන් සමීප වෙන්න තියෙන ක්‍රමය. ඒ වෙනුවට තමුන් තුළ පුහුණුවක් ප්‍රතිපදාවක් ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීම හරහා අන්න බුදුන්ට සමීප වෙන්න පුළුවන්. හරි, මේ කියපු දේ සත්‍ය බව දැන හඳුනා ගන්න පුළුවන්. එහෙම නැතුව අර විදිහේ වාද විවාද කරලා තර්ක කරලා මේකෙන් ගොඩ යන්න බෑ. ඉතින් ඒ කතාබහේ කමෙන්ට් වලට ගිහාම ගොඩ දෙනෙක් කියන්න උත්සාහ ගන්නවා, නෑ නෑ බුදුන් මේක දැක්කමයි, මේ දැනගෙනමයි මේ කිව්වේ, ඒක හරිම තමයි කියලා ගොඩ දෙනෙක් ඇවිල්ලා නිකන් අරකට එරෙහිව මතවාද ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේ මතවාද සියල්ල යම් කිසි විදියක නිකන් තර්ක විතර්ක විතරනේ. අරයා දැකලත් නැහැ, මෙයා දැකලත් නැහැ. කෙනෙක් බුදුහාමුදුරුව ප්‍රශ්න කරන්න උත්සාහවත් වෙද්දී තවත් කෙනෙක් බුදුහාමුදුරුවන්ව රැක ගන්න උත්සාහවත් වෙනවා. හරි, ওই දෙකම නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදේ. මේ කෙනෙක් ප්‍රශ්න කරත් දොස් කිව්වත් උඹලා ඒක රකින්න ගියත් ওই දෙදෙනාම අහුවෙලා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ වෙනුවට පෙන්නන ක්‍රමවේදය මොකද්ද? අන්න තමුන් තුලින් මේ දහම දැක දැනගන්න. ඒක තමයි නියම බුදුන්ට සමීප වීම. ඒක අමාරු වෙන්න පුළුවන. ඒක වෙහෙසකාරී වෙන්න පුළුවන්. නමුත් අන්න ඒ තුලින් ඇත්තටම බුදුන්ට සමීප වුණා වෙනවා. ඒ තුලින් ඇත්තටම දහමට සමීප වුණා වෙනවා. එහෙම නැත්තම් අපි නිකන් අර තර්ක විතර්ක. එහෙම නැත්නම් අර නිකන් පියවරෙන් පියවර තියේ යනවා, සිවුරු කොණෙන් අල්ලගෙන යනවා කියලා හිතාගෙන ඉඳiate මොකද? ඇත්ත දුණයක්, ඇත්ත බුදුන්ට ලංවීමක් නෑ මේ තැනත්තගේ. අනෝක තමයි ප්‍රශ්නේ, ගොඩ දෙනෙට තියෙන ප්‍රශ්නේ. සමහර විට මේ ශාසනේ හොබවගෙන ඉන්න කට්ටිය පවා මේ ශාසනේ උරුමකාරයෝ කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන කට්ටිය පවා බැලුවොත් ඒගොල්ලොත් බුදුන්ට බොහොම දිරස්. අර කයින්නම් ලං වෙලා තියෙන බව හැබෑව, ළඟම ඉන්න බව හැබෑව, මේ දේවල් තමුන් සන්තකයේ තියාගෙන ඉන්න බව හැබෑව. හැබැයි බුදුන් ඉන්නේ බොහෝ යොදු ගණනක්, යොදුන් ගණනක් ඈතින් වෙන්න පුළුවන්. ඇයි ඒ? අන්න අර ගුණාංගය, අර නියම සමීප බව වඩා නොගත්ත නිසා. ඉතින් තම තමුන්ටත් ඒ විදිහේ පරීක්ෂණයක් කරන්න සුදුසුයි මේ අද දවසේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන අදහස විමසලා බලන්න සුදුසුයි. කොහොමද නියමාකාරයෙන් බුදුන්ට සමීප වෙන්නේ, කොහොමද නියමාකාරයෙන් මේ දහමට සමීප වෙන්නේ කියන අදහස තමයි මේ දවසේ ඉදිරිපත් වුනේ. ඉතින් ඒ කෙටි මතක් කිරීම අපි අපිටත් මේ ප්‍රතිපදාව වර්ධනය කරගන්න, දියුණු කරගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එනම් ඒ ධර්ම දේශනාව සිදු කර ධම්මකුසල ස්වාමීන් වහන්සේ දතුන් වහන්සේගේ සියලුම ප්‍රාර්ථනා ප්‍රාර්ථනා එයාකාර මිශ්‍රව සිද්ධ වේවා යයි ප්‍රාර්ථනා කරමි. අවසරයි ඒ සම්බන්ධයෙන් කරල් ප්‍රශ්න තියෙනනම් මම හිතන්නේ ස්වාමීන් වහන්සේ වෙලා තියෙ කියලා අහන්න. එම නිසා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ.
ඔකේ හොන්
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාන.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ භන්තේ.
කමාමි කමි තබ්බං.
සාදු ඕකාස කමාමි භන්තේ.
සුඛී හොන්තු.
ෘතියම්පි ඕකාස වන්දාමි භන්තේ.
සුඛී හොන්තු.
ප්‍රතියම්පි ඕකාස වන්දාමි භන්තේ.
සුඛී හොන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේව චතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දන් පස්සිතුන් වන්දිතුන් වරන් සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං. සාදු සාදු සාදු.
සොපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.